Alô? Aí.
සම් පිළිගැන්වීම ගාමිණී ලොකුගේ මැත්තුමා ගරු එස්.එම්. චන්දසේන මැත්තුමා
ගරු කතානායකතුමනි හල්මිල්ලාව උල්පතයාය අංක 46 දරන ස්ථානයේ පදිංචි ආරච් පවිලිනා රන්දනීය මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි
සුසිල් ප්‍රේමජයන්ත මැත්තුමා එස්.බී. දිසානායක මැත්තුමා ගරු බුද්ධික පතිරණ මැත්තුමා
ගරු කතානායකතුමනි පන්නිපිටිය පැරව්වල අංක 556 ඇලිරක් 2 ඒ දරණ ස්ථානයේ පදිංචි ADP අමරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් මීගොඩ වටරක ගාලබැඳියාය ගාලබැඳි හේන අංක 34 ඇලිරක් 3 දරණ ස්ථානයේ පදිංචි HL සුසන්තා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් මාතර කුමාරතුංග මාවත අංක 140 දරණ ස්ථානයේ පදිංචි MH මොහොමඩ් මහතාගෙන් ලැබුණු පෙත්සමක් හැලමඩ ගල්කඩුව මහගෙදර යන ලිපිණේ පදිංචි PG පතිරත්න මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් 4ක් පිළිගන්වමි.
ගරු අශෝක ප්‍රියන්ත මැත්තුමා ගරු හෙක්ටර් අප්පහාය මැත්තුමා
ගරු කතානායකතුමනි පුත්තලම නොරොච්චෝලේ කල්පිටිය පාර ලිපිනේ පදිංචි SL මොහොමඩ් හසීම් මහතාගෙන් ලැබුණු පෙස්සම ගෞරවයෙන් ඉදිරිපත් කරමි.
ගරු සුජිත් පෙරේරා මැත්තුමා
ගරු කතානායකතුමනි කරුතර නාගොඩ පාර ළංගම ඩිපෝ ඉදිරිපිට අංක 205 දරණ ස්ථානයේ පදිංචි NAPMW සේනානායක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු SM මරික්කාර මැත්තුමා පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු හේෂා විතානගේ මැතිතුමා.
මානව ගරු කතානායකතුමනි.
අධ්‍යාපන මැතිතුමා. අධ්‍යාපන මැතිතුමාගේ ප්‍රශ්න.
සත්‍ය දෙකක්.
චමින්ද විජේසිරි මැත්තුමා සෞඛ්‍ය මැත්තුමකින් ඇසීම.
දේර් රශ්‍යානාගරු කතානායකතු.
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ප්‍රථම COVID-19 ආසාදිත රෝගියා වාර්තා වූ දිනය 20/21/27 එදින සිට අද දක්වා දිනපතා වාර්තා වූ COVID-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව දිනපතා වාර්තා වූ COVID-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කවරේද මං සභාගත කරනවා දිනෙන් දිනේ කියාගන්න වෙලාවක් නැති නිසා. ඒ වගේම එදින සිට දිනපතා සිදු කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව කොපමණද සභාගත කරනවා දවසින් දවසට කරපු PCR පරීක්ෂණ මාස ගන්නක් තිස්සේ කියන්න විදිහක් නැති නිසා. ඒ වගේම COVID-19 රෝගයේ මැඩපැවැත්මට ගෙන ඇති පියවර එකත් විශාල වශයෙන් ගත්ත එකක්. ඒ සඳහා වාර්තාව තියෙනවා. වාර්තාව මම සභාගත කරනවා. මොකද ජනවාරි පළවෙනිදා ඉඳලා ගත්ත පියවරවල් ගණනාවක් තියෙනවා. ඒ දිග වාර්තාව සභාගත කරනවා. එච්චරයි.
අන්තිම ඉෂුති අන්තේන පිළිතුරු ලබා දීම වෙනුවෙන් ගරු කතානායකතුමනි මේ පළවෙනි අතුරු ප්‍රශ්නය අපි දන්නවා අපේ රටත් මේ තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා යම් විශාල වේසක් ආණ්ඩු විසින් දරන ඒ සෞඛ්‍ය ඇමතුමියත් යම් විශාල කාර්යභාරයක් කරන බව. ගරු ඇමතුමියනේ ඔබතුමිය කිව්වා 20යි 21යි 27 තමයි පළවෙනි ආසාදිතියා සහ පළවෙනි රෝගියා අපිට මුණ ගැහෙන්නේ අපේ රටට. ඉතින් අපි දන්නවා සාමාන්‍ය ගරු කතානායකතුමනි විවිධ අවස්ථාවලදී ආණ්ඩුකරණයේදී යම් යම් හේතු විච දැක්කම ඒ ආණ්ඩුව සමහර වෙලාවට බාරගත්තා බාර නොගත්තා තමන් කරපු වැරද්ද සහ තමන් අතින් අතපසු වීම. උදාහරණයක් ගත්තොත් අපේ පාස්කු බොම ප්‍රහාරය ගත්තා. ඒදී පෞගිය යහපාලන ආණ්ඩුවට තමයි මේ පිළිබඳව වගකී යුත්තේ. මම අහන්නේ කරු ඇමතුමියනේ දැන් මේ ඔවා ජීනේ ඕවන් නගරෙන් ආරම්භ වෙලා මේ වෛරසය ලෝක පුරා පැතිරෙනකොට පුංචි අපේ දිවණටත් මේක ආවා. මේ ඇවිල්ලා තියෙන 20යි
කරු ඇමතුමා ප්‍රශ්නේ අහන්න ඔය වටේ
යන්නේ. ඒක කතා නෑ. මේ ප්‍රශ්නේ තමයි අහන්නේ. ඔව්. අපි තමයි ප්‍රශ්න 8කුත් සීමා කරලා තියෙන්නේ. ප්‍රශ්නේ අහන්නේ ඉතින් ඔබතුමාලත් ප්‍රශ්න අහපු කට්ටියනෝ ඉන්න අහන්න දෙන්න. බය වෙන්න එපා. කොවිඩ් ගැන බය වෙන්න එපා. අපි අහන්නේ උදව් කරන වැඩ පිළිවෙල. කහන්. ඔව්. එෂා ගරු කතානායකතුමනි මම අහන්න හදන්නේ දැන් මේ පළවෙනි රෝගියා සම්බන්ධ වෙනකොට ඔබට සුළුතර ආණ්ඩුවක් තිබුණා. ඒතොර මම යෝජනා කරන ඔබතුමියට මේ වෛරසය ලංකාවට ඇතුල් වෙන්නත් මම යෝජනා කරන ඔබතුමිය ලංකාවට ඇතුල් වෙන්න මේ වෛරසය එන්න ප්‍රධානම හේතුව අතපසු වීම අර පහුගිය යාපාලන ආණ්ඩුව කියලා මම ඔබතුමියට යෝජනා කරත් ඔබතුමිය පිළිතුරු මොකක්ද?
මට ප්‍රශ්නේ පැහැදිලි ප්‍රශ්නේ පැහැදිලි නෑ කතා නායකතුමනි.
අන්තිතුමා ඔබතුමාගේ යෝජනාවෙන් ඇති වැඩක් නෑ ප්‍රශ්නේ අහන්න කෙලින්ම.
මේකේ වගකීම බාර ගන්න තියෙන යහපාලන ආණ්ඩුවද මේ වෛරසය ලංකාවට ඇතුළු වීම පිළිබඳව මොකද ඔබලාට තිබුණේ සුළුතර ආණ්ඩුවක්නේ. මහ ලොකු ආණ්ඩුවක් තිබුණේ නෑ. ඒ කියන්නේ මන්ත්‍රීවරු පුංචි ප්‍රමාණයක තිබිච්ච ආණ්ඩුවක් තිබුණේ. මේ වෛරසය ලංකාවට ඇතුළු වීම සඳහා වගකීම යුත්තේ යහපාලන ආණ්ඩුවද එහෙම නැත්නම් ඔබතුමාලගේ ඔබතුමාලගේ සුළුතර ආණ්ඩුවද ඒවට තිබ්බ?
නායකතුමනි මෙය ලෝකයේ වසංගත රෝගයක්. මේක ආණ්ඩුවක වගකීමක් නෙවෙයි රටක සියලු දේශපාලන පක්ෂවල දේශපාලන නායකින්ගේ වගකීමක් මේ කොවිඩ් රෝගය මර්ධනය කරන්නට කටයුතු කිරීම. මේක ගෝලීය වසංගත තත්ත්වයක්. ඒකයි මට කියන්න තියෙන්නේ.
අහපු ප්‍රශ්නේට උත්තරේ නෙවෙයි දැන්. ඔක හරි අපි දන්නවා.
ඒ තමයි උත්තරේ.
ගෝලීය ප්‍රශ්නේ හරි. ගෝලීය ප්‍රශ්නේ හරි. මම ඒ කියන්නේ ඔබතුමිය දන්නේ නැහැ ඒක යහපාලන ආණ්ඩුවේද නැත්නම් ඔබතුමිලාන පිළිගන්නේ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කතා නායකතුමනි අපේ සමන්තුමා.
ගරු කතානායකතුමනි අපි දැක්කා පෞගේ කාල සීමාව තුළ විශේෂයෙන්ම කොවිඩ් වසංගතය ලංකාවට පැමිණිච්ච පළවෙනි රැල්ල මර්ධනය කිරීමට ආණ්ඩුව ඉතා සාධනීය පියවරක් ගත්තා. ගරු ඇමතුමිය ප්‍රධාන සියලුම දෙනාගේ උත්සාහයත් එක්ක. දැන් මේ වෙනකොට දෙවෙනි රැල්ල ටිකක් අමාරුවෙන් මර්ධනය කරගන්න යම් කිසි පියවර ගන්න වෙලාවේ අර පළවෙනි රැල්ල මැඩපවත්වන්න ඉතාම සක්‍රීය දායකත්වයක් ලබා දීපු පිරිස් මේකෙන් එළියට ගිහින් තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය අනිල් ජයසිංහ මැතිතුමා බලකා කොවිඩ් බලකායවත් නැහැ. ඒතර අපි දැක්කා මේ දවස්වල විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල යනවා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මැතිතුමාට ඉවත් වෙන්න කියන ඉල්ලීමක් ගරු ඇමතුමිය කරා කියලා එතුමා කරපු ප්‍රකාශය. ඉතින් මේක නිවැරදිද? ඒ ප්‍රකාශය එතුමා කරාද? කරපු ප්‍රකාශය නිවැරදිද? අර මේක මැඩපවත්වන්න ගත්ත මූලික ක්‍රියාමාර්ගවලට හිටපු ශක්තියන එකතුරුම කණ්ඩායම් පැත්තක තියලා යන ගමන තුර සාර්ථකත්වයක් දකින්න පුළුවන් වේද? ඒ වගේම විශේෂයෙන්ම ගරු ඇමතුමිය මේ සඳහා වෙන් කරලා තියෙන ඉදිරියේ මේ කොවිඩ් රැල්ල මර්ධනය කිරීම සඳහා ගරු කතානායකතුමනි වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණවත් භාවයක් තියෙනවද මේ අයවැයෙන්?
ඔබතුමා ප්‍රශ්න තුනක් ඇහුවා.
මම පළවෙනි ප්‍රශ්නයට උත්තර දුන්නා ගරු කතානායකතුමනි. එතුමාගේ ඊළඟ එක ප්‍රශ්නයකට පළවෙනි ප්‍රශ්නයට උත්තර දෙන්නට පුළුවන්. විශේෂයෙන්ම එතුමා ඇහුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මැතිතුමා සම්බන්ධයෙන්ුත් ඇහුවා. ඒ වගේම එතුමා ඊට සම්බන්ධව දෙවෙනි ප්‍රශ්නයක් විදිහට මතු කරා මේ කොවිඩ් රෝග මර්ධනය සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගවල විශේෂයෙන්ම ලෝකයේ කවුරුත් නොදන්න වෛරසයක් ගැන මුලදී ගත්ත ක්‍රියාමාර්ග ලෝකයේ රටවල් දැන් අනුගමනය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි වසංගත රෝග පාලනය සම්බන්ධයෙන් අපට උපදෙස් දෙන ආයතනය. උදාහරණයක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි මේ රෝගය නම් කරන්නේ. මේ රෝගයේ ගෝලීය වසංගතයක් බවට නම් කරන්නේ. මේ රෝගයේ ඒ කාරණා කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. එතකොට ඒ කාලවල ගත්ත තීන්දුව සාමාන්‍යයෙන් ඒ කාලේ මුළු රටම මාස ගණනක් අපි මුළු රටම වහලා තිබ්බා. නමුත් අද වෙනකොට යම්කිසි රෝගී තත්ත්වයක් මතු වුණායි කියලා මුළු රටම වහන උපදේශයක් ගයිඩ්ලයින් එකක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපේත ලබා දෙන්නේ නැහැ. මොකද මේ වෛරසයත් එක්ක තව අවුරුදු 3-4ක් ජීවත් වෙන්න වෙනවා. ඒතකොට මුළු රටම හැමදාම වහලා තියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා එදාගත් ක්‍රියාමාර්ගවලට අනුව නෙවෙයි දැන් ක්‍රියාමාර්ග ගන්න. විශේෂයෙන්ම ඒ ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය වෛද්‍ය අනිල් ජයසිංහ මැතිතුමා එතුමාට උසස් වීමක් විදිහට පරිසර අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කරලා තියෙනවා. ඒ වගේම එතුමා අපේ අමාත්‍යංශයේ තියෙන මම එදා පාර්ලිමේන්තුවේදී කිව්වා කොවිඩ් මීටින් එකට අපි මෙතනින් පස්සේ දිගටම කැඳවෙනවා. තුන්වෙනි ප්‍රශ්නය එතුමා අහපු ජයරුවන් බණ්ඩාර මැතිතුමා, ජයරුවන් බණ්ඩාර මැතිතුමාට අමාත්‍යංශයෙන් දැනුම් දීලා තිබුණා මාධ්‍ය ප්‍රකාශකයෙක් විදිහට කටයුතු කරන්න කියලා. හැබැයි ඒ වෙලාවේ අපිට නීත්‍යානුකූලව කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ඇමතිවරයා විදියට මට සිද්ධ වුණා අනිල් ජයසිංහ මැතිතුමා අයින් මේ ලේකම් ධූරයට පත් වුණාට පස්සේ මට සිද්ධ වුණා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා අලුතෙන් අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් පත් කරන්න, ඒ සඳහා ඉන්ටර්විව් බෝඩ් පත් කරන්න, ඒ ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්ටර්විව් කරන්න, ඊට පස්සේ ඉන්ටර්විව් බෝඩ් එකේ ලකුණුත් එක්ක නැවත කැබිනට් මණ්ඩලයට යන්න, ඒ ආකාරයට ගිහිල්ලා නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත්වන තුරු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මැතිතුමා අපි පත් කරලා තිබුණා මාධ්‍ය ප්‍රකාශක විදිහට කෙටි කාලයක්. ඒ කාලය අතරතුරේදී කෙටි කාලයකට ඉතින් එතුමාට මම සඳහන් කළා විශේෂයෙන්ම අලුත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් වෙලා තියෙන නිසා එතුමා මාධ්‍ය ප්‍රකාශක විදිහට කටයුතු කරනවා කියන එක. ඉතින් එතුමා කිව්වා එතුමා කැමැත්තෙන්ම එතුමා කිව්වා මම අයින් වෙනවා කියලා. ඉතින් ඒක තමයි වෙච්ච තත්ත්වය. එතකොට මම ප්‍රශ්න හතරකට උත්තර දීලා තියෙනවා ගරු
ප්‍රධානී. බුද්ධික පතිරණ ගරු මන්ත්‍රීතුමා
අහනවා.
ගාමතුමා මුදල් මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
උෂාරි ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමා
මා අහනවා.
ප්‍රවාහන ඇමතුමා
සති දෙක කාලයක් ඉල්ලා ගරු කථානායකතුමා.
ඒක කල් ගන්නවද
ගරු කථානායකතුමනි? මං මේ ලංගම ගැන ප්‍රශ්නයක් ඇහුවේ කාලීන වැදගත් වෙන
සති දෙක කාලයක් ඉල්ලා තිනා ඇමතුමා.
ගරු නලින් බණ්ඩාර ජයමහ මැතිතුමා. අග්‍රාමතුමා
ගරු කථානායකතුමනි මම අහනවා.
ගරු කථානායකතුමනි ෆෑන් එක 5යි ආයන්න 2 ඇමරිකානු ඩොලර් මිලියන 44.69යි ආයන්න 3 1යි ආයන්න අදාළ නොවේ.
ගරු කථානායකතුමනි විශේෂයෙන් මේ රටේ අවුරුදු 15කට පස්සේ අදපු අපනයන කලාපය විදියට ආරම්භ කරපු බිංගිරි අපනයන සැලසුම් කලාපයේ මේනට ඩොලර් මිලියන 44ක ආයෝජන ගිවිසුම් ගතවීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන් මම නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදදී මේ ගිවිසුම් අපිට ගත වෙන්න පුළුවන් වුණා. ගරු ඇමතුමනි දැන් අත්තම කියනවා නම් මේ ආයෝජන මණ්ඩලය සම්බන්ධව ඇමතිවරයෙක් නැහැ. දැන් ඔබතුමා සභානායකවරයා විශේෂයෙන්ම ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදියට මේ උත්තර ඔබතුමාට දෙන ටිකක් අපහසු වෙයි. දැනට ගරු ජොන්ස්ටන් පෙර ප්‍රධානමන්ත්‍රීතුමනි මේ ආයෝජන වලින් ආයෝජන තුනක්ම බිංගිරි අපනයන සැකසුම් කලාපයේ ආරම්භ වෙලා තියෙනවා. හැබැයි ඒ ආයෝජන තුනක් දැනට ඉදිකිරීම ආරම්භ වුණත් මේකේ අටිතල පහසුකම් ඉතාම මන්දගාමීව තමයි වෙන්නේ. එක පැත්තකින් මම සතුටු වෙනවා අයිය ඔබතුමාලගේ අයවැය ඉදිරිපත් කරපු අයවැය ලේඛනේ මේ බිංගිරි අපනයන සැකසුම් කලාපය සඳහා ඉදිරියට අවශ්‍ය වන පහසුකම් සඳහා ඩොලර් මිලියන රුපියල් මිලියන 600කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරලා දෙනවා බිංගිරියටත් වැලිගමටත්. මම සතුටු වෙනවා අපේ රජය යටතේ මම මූලිකව ආරම්භ කරපු බිංගිරිය අපනයන සැකසුම් කලාපය ඉදිරියට කරගෙන යාම සම්බන්ධව. දැන් මේ යටිතල පහසුකම් වල මන්දගාමී භාවය පිළිබඳව ඔබතුමාලට යම් වැඩපිළිලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ද? එතන එක කොටසක් තියෙනවා ඔබතුමාගේ අමාත්‍යාංශයට අයත් කොටසක් මාර්ග ඉදිකිරීම. ඒක කඩිනම් කරන්න ඔබතුමාලට වැඩ කටයුතු කරන්න පුළුවන්ද කියලා මම පළවෙනි ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, මම ඉතින් ඉස්සෙල්ලත් ඔබතුමා අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මහමාර්ග මේ පාර්ගයේ හදන එක ගැන ප්‍රශ්නයක් අහලා තිබුණා. අපි මේකේ ෆාස්ට් ට්‍රැක් කරලා තියෙනවා. හැකික්මනින් මේක වැඩ කටයුතු නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කුරුණෑර දිස්ත්‍රික්ක එකක් ඔබතුමාත් කුරුණෑර දිස්ත්‍රික්කේ මමත් කුරුණෑර දිස්ත්‍රික්කේ මේ ආරම්භ කරපු එක ලොකු දෙයක් එතුමා හිටපු ඇමතිතුමා හැටියට. ඊළඟට ඇමතිරෙක් ඉන්නවා ගරු අගමැතිතුමා. ඒ හින්දා මේකේ වැඩ කටයුතු අපි ඉක්මනින් අවසන් කරලා ගේන්න පුළුවන් උපරිම ආයෝජක ගේන්න තමයි අපිට රජයක් හැටියට අපි බලාපොරොත්තු. හොඳ වැඩක්, හොඳ වැඩකට කවුරු කෙරුවත් ඒකට සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමා ඒ දුන්නු උත්තරයට. ඒ වගේම මම සතුටු වෙනවා ඇමතිවරයෙක් විදිහට. දැන් ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ සමහර උපැන්න දෙන්න යනවා තමන් නොකරපු ව්‍යාපෘති වලට. මම ජෝල්සන් ප්‍රාන්ත ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ රජයේ කාලේ විශේෂයෙන් මම මූලික වෙලා හදපු බිංගිරි අපනයන සැකසුම් කලාපේ සම්බන්ධව බොහොම ගෞරවයෙන් කතා කිරීම සම්බන්ධව. දෙවෙනි කාරණේ ගරු ඇමතිතුමනි, දැන් මේ ආයෝජන කලාපේ අක්කර 485ක් තියෙනවා පළවෙනි අදියරේට. ඒක තව අක්කර 1200 දක්වා වර්ධනය කරන්න පුළුවන් අති දැවැන්ත අපනයන සැකසුම් කලාපයක්. විශේෂයෙන්ම කටුනායක අපනයන සැකසුම් කලාපෙත් තියෙන අක්කර 520යි. දැනට තියෙන අපනයන සැකසුම් කලාප සියල්ලක්ම භූමිය සම්පූර්ණ වෙලා තියෙන්නේ. අපිට බිංගිරියත් ඒ වගේම අපේ කාලේ ආරම්භ කරපු හම්බන්තොට අපනයන සැකසුම් කලාපේ ඉතරයි ඉඩම් කට්ටි තියෙන්නේ. අපි දන්නවා අපි මේ වෙලාවේ ආයෝජකයෝ යම් ප්‍රමාදයක් තියෙනවා. මේ වෙලාවේ රටේ කොවිඩ් තත්ත්වයක්, ලෝකේ කොවිඩ් තත්ත්වයක් එක්ක ආයෝජකයෝ එන්නේ නැහැ. හැබැයි අපිට යම් දිරිගැන්වීම අපි දන්නවා. අපේ කාලේ තාම අඩු මුදලට තමයි මේ ආයෝජකයන් සඳහා මේ බිංගිරි අපනයන
සැකසුම්
කලාපේ ඉඩම් ලබා දීම කරේ ඩොලර් 2500කට අක්කරයක් ලබා දුන්නා බදු පදන මත. ඒ නිසා ඔබතුමාලා මේ අපනයන සැකසුම් කලාපේ දිරිගන්වන්න තවත් මොනවා හරි පහසුකම් දීලා ආයෝජකයන්ට පහසුකම් දීලා වැඩකතු කරන්න කියලා මම ඔබතුමාට යෝජනා කරනවා.
එතුමා යෝජනා ඉතාමත් කාලෝචිත යෝජනාවක්. අපි ස්තුතියන් දෙනවා. අපි ක්‍රියා කරන්න
බලාපොරොත්තු. හරි, බොහොම ස්තුතියි. චාර්ල්ස් නිර්මලනාදන්.
நான் கேக்குறேன் சவானே அவர்களே.
ග්‍රාමත්තුමා මුදල් ඇමතුමා උත්තර.
ගරු කතානායකතුමනි, මම මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය අයන්න එක ප්‍රතිපාදන ආපසු හරවා යවා නොමැත. මෙම ව්‍යාපෘතිය සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් මුලුති දිස්ත්‍රික්ක ලේකම් ඇතුළු අදාළ නිලධාරීන් විසින් සිදු කර ඇති අතර එම අධ්‍යයන වාර්තාවට අනුව එම වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී ලොකු කුඩා ගස් 1200ක් පමණ කපා ඉවත් කිරීමට සිදුවන බව හඳුනාගෙන ඇත. එම ගස් ඉවත් කිරීම මගින් සිදුවන පාරාසික බලපෑම මත අදාළ ආයතන පාරිසරික බලපෑම මත අදාළ ආනයන මගින් එම ගස් ඉවත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම අපහසු වී ඇත. එබැවින් ගරු මන්ත්‍රීතුමාගේ ඉල්ලීම මත වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 40ක මුදල යොදවා මාර්ග සංවර්ධන ව්‍යාපෘති 4ක් සිදු කිරීමට මුලුති දිස්ත්‍රික්ක ලේකම් විසින් කටයුතු කර ඇත. ප්‍රශ්නය අයන්න දෙක සෞභාගිය දැක්මෙහි දක්වා ඇති පරිදි තාක්ෂණය සහ මුසුවන අපේ ගොවිතැන හා තිරසර පරිසරය යන ප්‍රතිපත්ති පදනම් කරගෙන මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අධ්‍යයනය කිරීමෙන් පසුව කළ යුතු බැවින් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත යොමු කිරීම සිදු කළ යුතු බව දන්වා සිටිමි. අයන්න තුන ඉහත අයන්න එක පිළිතුර අනුව අදාළ නොවේ. ආයන්න එක ඉහත අයන්න එක පිළිතුර අනුව අදාළ නොවේ. ආයන්න දෙක ඉහත ආයන්න එක පිළිතුර අනුව අදාළ නොවේ. ඈ යන්න පැන නොනගි.
நன்றி கௌரவ அமைச்சரவர்களே. முல்லைத்தீவு மாவட்டத்தினுடைய புதுக்குடியிருப்பு பிரதேசங்களுக்குட்பட்ட இந்த நஞ்சுண்டான்குளம் என்பது 30 வருடத்துக்கு முதல் மக்கள் அந்த பிரதேசத்தில் விவசாயம் செய்து யுத்தம் காரணமாகத்தான் அந்த மரங்கள் வளர்ந்திருந்தது. அந்த நீங்கள் கூறியவாறு 40 மில்லியன் ரூபா ஒதுக்கப்பட்டு அந்த பணம் மாவட்ட அரசாங்க அதிபரினால் வேற திட்டத்துக்கு பயன்படுத்தப்பட்டது. அந்த செய்ய முடியாதுண்டு. ஆனால் நீங்க சொன்னீங்க 1200 மரம் வெட்டுவதாக, அது 1200 மரம் வெட்டுவதற்குரிய அனுமதியையும் முன்னாள் ஜனாதிபதியாயிருந்த மைத்ரிபால சிறிசேன அவர்களிடம் அந்த அனுமதியை பெற்று பெறப்பட்டிருக்கிறது. இப்ப கௌரவ அமைச்சர் அவர்களே, இந்த குளம் இப்ப 2021 ஆம் ஆண்டு அந்த குளத்தினுடைய ஆரம்ப கட்ட வேலைகளை முன்னெடுத்தால் கிட்டத்தட்ட 1300 குடும்பத்தினுடைய வாழ்வாதாரத்தை நாங்கள் அந்த குளத்தினூடாக மேட்டில பயிற்சிகை கிட்டத்தட்ட அந்த ரெட்பானாவில் முல்லைத்தீவு மாவட்ட ரெட்பானாவில் இருக்கின்ற மக்களுடைய அந்த பிரதேசத்தில் விவசாய காணிகள் இருக்கிறது. ஆனால் நீர்தான் பிரச்சனையா இருக்கிறது. நீரும் அங்கு மேட்டில பயிற்சிகை தான். ஆகவே கௌரவ அமைச்சர்களே, இந்த குளத்தை ஆரம்பிப்பதற்கு நடவடிக்கை எடுக்க முடியுமா என்று நான் கேட்டுக்கொள்வேன்.
Thank you, Honorable Minister, MP. We will certainly look into that. As you quite rightly said, previously the money that was allocated had been utilized for a different purpose in consultation with the stakeholders. But now that you express this need once again, we will certainly look into that subject and take necessary steps if that can be expedited.
Nandri, Gaurav Amachar avargale, in the குறித்த குளம் இருக்கின்ற அந்த பிரதேசத்தில், குறிப்பாக ரெட்பானா விஸ்வமடு ரெட்பானா அந்த பிரதேசத்தில் இருக்கின்ற மக்கள், நான் மீண்டும் அதை சொல்ல விளைவது என்னென்று சொன்னால், அந்த கிராமத்தில் கிட்டத்தட்ட 180% மக்கள் யுத்தத்தால் முழுமையாக பாதிக்கப்பட்ட மக்கள் தான் அந்த பிரதேசத்தில் இருக்கிறார்கள். நிச்சயமாக அவர்கள் என்னிடம் கூறியிருந்தார்கள், தாங்கள் எங்கள்கிட்ட காணி இருக்கு, ஆனால் தாங்கள் நெல் செய்வதற்கு நாங்கள் உற்பத்தி செய்த நெல்லை நாங்கள் சாப்பிடுவதற்கு இந்த குளத்தை புனரமைப்பு தர வேண்டும் என்றும், அதே நேரத்தில் அவர்கள் இன்னொரு கருத்தை முன்வைத்தார்கள், விடுதலை புலிகளுடைய இருந்திருந்தால் எங்களுக்கு இந்த குளம் செய்து தந்திருக்கப்பட்டிருக்கும் அப்படி என்ற ஒரு நிலப்பாடும் அந்த மக்கள் மத்தியில் இருக்கிறது. ஆகவே அந்த குளத்தினுடைய பிரதானமான சிந்தனை அந்த 1300 குடும்பத்தினுடைய வாழ்வாதாரம் என்பதை நான் உங்களுக்கு மீண்டும் வலியுறுத்தி, நிச்சயமாக நீங்கள் இதுக்குரிய நடவடிக்கை எடுக்க வேண்டும் என்று எடுப்பீர்கள் என்று நான் நம்புகிறேன்.
Much for your supplementary question, honorable member. As you know, the money had been originally allocated for the tank, but subsequently it had been shifted as a result of the requests of the stakeholders of that area, including yourself. However, now that you make this request once again, we will certainly look into that and then see whether it could be done, because new money will have to be now allocated, because the previous sum that was allocated had been shifted to other projects as a result of the delay in the by the environmental agencies. But once again, we will have to discuss with the environmental agencies and get permission, and thereafter to be able to restore this tank. We understand the need for it. We understand your request. Certainly, we will have to go through the procedures in order to do that, and I can assure you that we will look into that.
All right. Thank you. S.M. Marikar Antituma.
Arugatanayakutumani Mahana Prasne.
அத்தியாபனமத்துவா
கதாநாயகத்துமனி பிள்ளுத்துரு லபா தினவா அயன்னே எக்க மீ குடநகில்ல வகல் அலுத்தடியா கிரீம சந்தா 20x20 பஸ்நாகிர பலாத் சங்வரத நரமுதலின் என் 20x65x12x2 தரண வியாபுத்தி அட்டதே மில்லியன 3க முதலக் ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. දැනට එම් පාසලට වෙන් කරලා තියෙනවා. ඊළඟට 20යි 20යි 10යි 29 ටෙන්ඩර් කැඳවලා තියෙනවා. කොන්ත්‍රාත් එකත් ප්‍රදානය කිරීමේ අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දෙක සිසුන් අනාරක්ෂිත නොවන ආකාරයට කරන උපදෙස් සහ සීලු කටයුතු ඉටු කරලා තියෙනවා. ආයන්නේ එක අදාළ නොවේ, ඈයන්න අදාළ නොවේ.
මේ ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ තමුන්නාන්සලාගේ මේ සෞභාග්‍ය දැක්ම කියන වැඩසටහනේ තිබ්බා ජාතික පාසල් 1000ක් හදනව අවුරුදු 5ක් ඇතුළත. පළවෙනි අවුරුද්දේ ජාතික පාසල් 123ක් හදනවා කියලා. දැන් ඔබතුමන්ලාගේ ජනාධිපතිතුමා පත් වෙලා ඊයට අවුරුද්දයි. හරිද? තාම එක ජාතික පාසලක් හදන එක තියා කොවිඩ්ින්ද හදන්න බෑ කියමුකෝ. අඩුම තරමෙන් ගැසට් කරලා නැහැනේ එක ජාතික පාසලක්. මොකද මම ඒ කියන හේතුව මේ පාසල පිහිටා තියෙන්නේ උතුරු කොළඹ ආසනේ. අද මේ දෙවෙනි කොවිඩ් රැල්ල වැඩිපුර තියෙනත් උතුරු කොළඹ. උතුරු කොළඹ කියලා කියන්නේ එක ජාතික පාසලක් නැති ඉස්පිරිතාලයක් නැති ආසනයක්. අඩුම තරමෙන් මම දැක්ක මේ අගමැතිතුමා උතුරු කොළඹ ගැන කියනවා. දැන් මේ ඉදිරි කාලයේදී මේ ජාතික පාසල් 123 එකක් උතුරු කොළඹ හදන්න තමුන්නාන්සලා අඩු ගන්න අලුතෙන් හදන්න, නැත්නම් මේ තියෙන පාසල ජාතික පාසලක් බවට පත් කරගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කැමතිද?
ගරු මන්ත්‍රීතුමා, ගරු කථානායකතුමනි, මේ වන විට ජාතික පාසල් ගොඩනැගීමේ කටයුත්ත සඳහා අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතුමාගේ ඒ ආසනයට ජාතික පාසලක් ලබා දීමටත් මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා ගරු මන්ත්‍රීතුමා. ඒක නිසා ගැටලුවක් වෙන එකක් නැහැ.
මේ මගේ ගරු කථානායකතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නය ගායන්ත කරුණාතිලක මැතිතුමා.
අරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසරයේ පරිදි අපේ රාජ්‍ය ඇමතිතුමාගෙන් යොමු කරන්න කැමති මේ දිනවල කාලීන ප්‍රශ්නයක්. අපි දන්නවා කොරෝනා වසංගතය නිසා පාසල් දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා පාසල් වහන්න වෙලා තියෙනවා මාස ගාන. දැන් ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න රූපවාහිනී වැඩසටහන්, ඒ වගේම ඔන්ලයින් ක්‍රමයට ගුරුවරු බොහොම කැපවීමකින් ක්‍රියා කරනවා. ඇත්ත වශයෙන් අපි ආණ්ඩුවක් හැටියට ටැබ්යන්ත්‍ර දෙන්න බොහෝ උත්සාහ ගත්තා. ඒ දවස්වල දේශපාලන අවස්ථාවාදය නිසා ඒක අපිට මගහැරුණා. මේවා හොඳ දේවල්, මේවා කෙරෙන්න ඕන දේවල්. හැබැයි නිදහස් අධ්‍යාපනයේ තියෙන රටේ කථානායකතුමනි යම් අසමතුලිතතාවයක් අද ඇති වෙලා තිබෙනවා. සමහරුන්ට සිග්නල් නෑ, සමහරුන්ට දුරකථනයක් නෑ, සමහරුන්ට ඒකට ඩේටා ගෙවා ගන්න මුදල් නෑ. ඒ වගේම දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න දෙමව්පියන්ට දරුවෝ දෙතුන් දෙනාටම දුරකථන පහසුකම් සපයන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අන්තිමට ඔක්කොම දරුවෝ එකම ප්‍රශ්න පත්‍රය ලියන්න නිදහස් අධ්‍යාපනයේ තිබුණාට අද අසමතුලිතතාවයක් ඇති වෙලා තියෙනවා. රජය මේ පිළිබඳ ඇමතිතුමනි යම් අවධානයක් යොමු කළා මේ සහන ගැන කල්පනා කරලා තියෙනවද කියලා දැනුවත් කරන්න කියලා ඉල්ලනවා.
ගරු කථානායකතුමනි, එතුමාගේ ප්‍රකාශයේ යම් සත්‍යයක් තියෙනවා. මොකද අද වෙනකොට මේ අධ්‍යාපනයේ ලබන දරුවන්ට මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක ඉතාමත්ම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ගෝලීය ප්‍රශ්නයක් නිසා කොහොම නමුත් අපට ලොකු වගකීමක් තියෙනවා. රජයක් හැටියට දරුවන්ට නිවැරදි අධ්‍යාපනයක් ලබා දෙන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරන්න අද වෙනකොට අපි සාකච්ඡාවක් පවත්වනවා. පාසල් වාර්යේ පටන් ගන්න කවදද කියලා. ඒ වගේම අපි විධිමත් පාසල විතරක් නෙවෙයි පෙර පාසල, ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය මේ පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙනවා. අද ජීඑල් පීරිස් ඇමැතිතුමා මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක ඉන්නේ.
හරි, බොහොම ස්තුතියි. මොහොමඩ් මුසම්මිල් මැතිතුමා, අග්‍රාමැතිතුමාගේ දැනුමතුමා.
මම අහනවා කථානායකතුමනි. ගරු කථානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නය අයන්න වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රමාණය කුපමණද? ඒ සඳහා පිළිතුර ඇමුණම එක වශයෙන් මා ඉදිරිපත් කරනවා. ආයන්න දෙක, එම ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයනය කළ රටවල් කවරේද? ඇමුණම දෙක හැටියට මා ඉදිරිපත් කරනවා. ආයන්න තුන,
එම ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයනය කළ සමාගම් කවරේද යන්න වෙන්වෙන් වශයෙන් එතුමා මේ සභාවට දන්වන්නේද පිළිතුර ඇමනුම තුන හැටියට මා ඉදිරිපත් කරනවා. ප්‍රශ්නය ආයන්න උක්ත කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නක් එතුමා මේ සභාවට දන්වන්නේද? ඔව්, මුළු මුදල රුපියල් මිලියන 961,250ක්. නොයසේ නම් ඒ මන්ද ප්‍රශ්නය ආ පැන නොනගී.
ගරු කථානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නය තමයි රුපියල් බිලියන 961ක්. ඉතා විශාල මුදලක් බිලියන 961ක්. සාමාන්‍ය වර්ෂයකට ගත්තොත් බිලියන 250ක පමණ මුදලක් වැය කරලා තිබෙනවා මේ ආනයනය සඳහා. ඉතින් මේවා නැවත ලෝකයේ බොහෝ රටවල් වල නැවත රීයූස් කරන්න, ප්‍රතිචක්‍රීයකරණය කරන්න වැඩපිළිවෙල් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ අපි ආනයනේ සීමා කරන තියෙන කාලයක් ඇතුළත ගරු එමෙතුමා මේවා ප්‍රතිචක්‍රීයකරණය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද? ඒ වගේම මම දෙවෙනි අතුරු ප්‍රශ්නෙත් ඒකට සම්බන්ධ කරන්නම්. එහෙම ප්‍රතිචක්‍රීයකරණ ආයතන දැන් සමහර ඒවා ලංකාවේ තියෙනවා. ඒවා දිරිගැන්වීම සඳහාත් ඔබතුමාලා කල්පනා කරලා තියෙනවද කියන්නේ.
හිතන්නේ ඒ ප්‍රශ්න ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ගරු කථානායකතුමනි. මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා අපි මේ රටට ආනයනය කරලා තිබෙන ඒ උපකරණ නැවතවරක් ප්‍රතිශක්තිකරණය කරන්නට පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. මම හිතන්නේ ඒක රෝ මෙටීරියල් හැටියට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා ඉදිරියේදී කරන ව්‍යාපාරයකට, එහෙම නැත්නම් ඒ ව්‍යාපෘතියකට. මම එතුමාගේ ඒ ප්‍රශ්නය විවිධ අංශත් සමග සාකච්ඡා කරලා එය කරන්නට ඒ ලෑස්ති කරන්නට කටයුතු කරන්නත් කැමැතියි කියන එකත් කියන්නට අවශ්‍යයි. ඒ සමගම මම දැනුවත්ව දැනට එහෙම රීසයිකල් කිරීමේ සමාගම් ගැන මම දැනුවත් නැහැ. ඒ වුණත් අපි ඒකටත් යොමු වෙන්නට යුතු කියලත් මම පිළිගන්නවා කියන එකත් මේ අවස්ථාවේදී කියන්නට අවශ්‍යයි.
ගරු ලක්ෂ්මන් කිරියල්ල මෙතුමා.
ගරු කථානායකතුමනි, අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඇත්ත වශයෙන්ම මම අද ඉදිරිපත් කරන්න යන්නේ මහනුවර නගරයට බලපාන ප්‍රශ්නයක්. දැන් බෝගම්බර හිරගෙදර අපේ රජය කාලේ හිස් කෙළුවා. හිස් කළා, ඒක සංවර්ධනය කරන්න සැලැස්මක් හදලා තිබ්බා. අට සාප්පු, සිනමාහල්, එලිමහන් රංගපීඨ, හස්ත කර්මාන්ත වලට කුටි, දවසක් ගත කරන්න පුළුවන් ආකාරයට අපි සැලැස්ම හදලා තිබ්බා. දැන් මේක වහලා තිබ්බ නිසා මේ බෝගම්බර හිරගෙදර නිරෝධායන මධ්‍යස්ථානයකට පරිවර්තනය කළා. මම පෙරේද ප්‍රෙස් එකක් තියලා කිව්වා මේක ඇත්ත වශයෙන්ම කාල බෝම්බයක්, ඉස්ස ටයිම් බෝම්බ. මේ මහනුවර නගරේ මැද එක පැත්තකින් බාගට් එක, අනිත් පැත්තෙන් බස් නැවතුම්බල, රේල්ලුව, තොගවෙල්ද පුල. දැන් පෙරේදා ඊයරෑ සිරකාරය කෝවිඩ් ආසතිතයට පැඩලා ගිහිල්ලා එක්කෙනෙකුට වෙඩි තියලා එක්කෙනෙක් මිය ගිහිල්ලා එක්කෙනෙක් රෝහල් ගත වෙලා කීප දෙනෙක් කාගිය තයි. ඉතින් මේක මේ ස්ථානයේ සුදුසුදැ කතාටයක තුබරේ. මේ ස්ථානයේ කොහෙත්ම නිරෝධායන මධ්‍යස්ථානයකට සුදුසු නෑ, නගරේ මැද. ඉතින් අපි රජයට කියන්නේ අපේ සභානායකතුමත් ඉන්නවා මෙතනින් මේක අයින් කරන්න. This is not a proper place for a center, heart of the town. On the one hand you get the railway station, then the market, the bus stand, and anith ekak me metara weda karana aya 50k vithara weda karana dinapada enawa nagareta kema kanna gewallalata badu ganna. Ithin meka hari prashneyak. Meka mag hitanne cabinet manalewat කතා කරලා ඉස්සෙල්ලා කිව්වේ 100යි ගේන්නේ කියලා. දැන් 800ක් ගෙනහැල්ලා. ඉතින් මේ අනිත් එක දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන නගරය මේ වගේ අනුතුරු කරන ලක්කරණ දෙක ගැන ඇත්ත වශයෙන්ම අපි බෞද්ධ රටියට කම්පා වෙනවා. මේ ලංකාව පුරා ස්ථාන ගණනාවක් තියෙනවා. ඔතන ඉඩම් තියෙන මේක ඉස්ස ටයිම් බෝම්බ, මේක කාල බෝම්බයක්, මුළු නුවරට මේක ව්‍යාප්ත වෙනවා. මේක අදහෙට ඔබතුමාගෙත් මැදිහත් වීම මම බලාපොරොත්තු
වෙනවා. බොහොම ස්තුතියි.
සර් වන් මොතේ අපේ රිෂාඩ් මන්ත්‍රීතුමා ගැන ඔබතුමා ඊතුවා පාර්ලිමේන්තුවට යෙන්නේ කියලා අපි ඉල්ලීමක් කරා පක්ෂ රැකීමේදී. යම් මම ප්‍රශ්න ඔබතුමා කිව්වා. දැන් එතුමා ඉන්නේ දැන් කොවිඩ් ගොඩේ. කොවිඩ් ගොඩේ ඉන්නේ. අනිත් එක අනිත් මන්ත්‍රීවරු අරන් එනවා උත්සවවලට. දැන් අපි දැක්ක පිල්ලේ මන්ත්‍රීතුමා රිවඩලා ඉන්නේ. නැගිරිය පළාතේ උත්සවයකට අරන් ගිහිල්ලා. මේක අසාධාරණයිනේ. ඔබතුමා තමයි මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රකින්න ඕන. අපිට කියන්න කෙනෙක් නැහැ.
එතුමා ඒ ප්‍රශ්නේ අපි බන්දනාගාර කොමසාරිස්තුමාට දන්වලා තියෙනවා.
ඒක මන්ත්‍රීවරයෙකුට එක විදිහකටත් තවත් කෙනෙකුට තව විදිහ සැලකට වැඩදීනේ. දැන් පිල්ලෙන් මන්ත්‍රීතුමායි බන් දැක්ක පින්තූරයක් දාලා තියෙන උත්සවයකට ගිහලා මොකද්ද විරුද්ධ කරන්නේ?
පිල්ලෙන් මන්ත්‍රීතුමා ඉන්නේ වැඩකලපීම හිතන්නේ.
මේ කොහොම හරි රිමාන්ඩ් එකේ ඉන්නේ. ඉතින් ඔබතුමා කතා නැගීරේ මන්ත්‍රීවරුගේ අයිතිවාසිකම්. රිෂාඩ් මන්ත්‍රීතුමාව සෞඛ්‍ය නිරෝධායන නීති රීති යටතේ ගේන පාර්ලිමේන්තු එකට අසාධාරණයි. ඔබතුමා මන්ත්‍රීවරුගේ ආරක්ෂාව අයිතිවාසිකම් රකින්නේ ඔබතුමා.
මේ සම්බන්ධයෙන් එදා අපි අදහස් ප්‍රකාශ කළා. තියෙන ගැටලුව
බොහොම ස්තුතිවන්තයි ඔබතුමාට. මම මේ කිරියල් අමතුමා කියපු කාරණට යමක් එකතු කරන්න. මොකද බෝගම්බර බන්ද්‍රාගාරයේ අපේ අමාත්‍යාංශය යටතේ තාම ලස්සනට සංවර්ධනය කරා. ඒක පළවෙනි අධිරේ වැඩ කොටස ඉවරයි ගරු කථානායකතුමනි. ඒ දෙවෙනි අධිරේ සංවර්ධනය කරන්න ඇත්තටම පටන් අරන් තියේදී තමයි මේ පැරණි ගොඩනැගිල්ලට මේ ආසාදිත බන්ධනාගාර සිරකරුවන් අරගෙන ඇවිල්ලා තින්නේ. එතන තියෙන බරපතල ප්‍රශ්නේ තමයි මේ දෙවෙනි ඒ ගොඩනැගිල්ල තාම පැරණි. මම හිතන්නේ කිරියල් මෙතුමා අවුරුදු 200කට වඩා පැරණි ගොඩනැගිල්ලක්. එතන එක පැත්තකින් කොවිඩ් අවදානම වගේ මේ ගොඩනැගිල්ල කඩාවැටෙන එක සංරක්ෂණය කරන්න දැන් අතුරත් කළ තියෙන තව වටිනා ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ල සංරක්ෂණය කරන්න තමයි CCB එකට බාර දීලා තියෙන්නේ. මේ අපි ඒ වෙලාවේ හිටපු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර නිලධාරීන් හිටපු අපේ මලික් සමරකවතුමාගේ නායකත්වය අපි කිරියල් මෙතුමාලා මූලිකව කළා. ඉතින් ඒ නිසා මේ නගරයේ වටිනා ස්ථානයක් මේ බෝගම්බර භූමිය. මේක එතනින් ඉවත් කරා. ඒ සියලුම බන්ධනාගාර නිලධාරීන් සමහරු යන්නේ නැතුව ඉඳලා බොහොම අමාරුවෙන් ඉවත් කරේ. ඒ තත්වයක් ඇත්ත. දැන් මෙතෙන්ට ආපහු එහෙම හරහා එකපැත්තකින් සෞඛ්‍ය ප්‍රශ්නයක් වගේ මේ වගේම නුවර නගර සංවර්ධනයට ඉතාම වැදගත් ස්ථානයක් අපිට නැවත අර්බුදයක් කරා යනවා නිසා ඔබතුමාගේ දැඩි අවධානය යොමු කරන්න කියලා මාත් මතක් කරනවා.
බොහොම ස්තුතියි.